ಏ ಗೌರವ ಶ್ರೀನಿವಾಸನ್,
உயர் சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே, இன்றைய தினம் கடந்த அக்டோபர் 26ஆம் தேதி நடைபெற்ற நிகழ்வு காரணமாக ஏற்பட்ட இழுபறியான நிலைமைகள் பற்றியும் அதனால் ஏற்பட்ட கௌரவ குறைவுகள் அல்லது எமது நாட்டிற்கு கிடைத்திருக்கின்ற அல்லது எமது பாராளுமன்றத்திற்கு கிடைத்திருக்கின்ற இழுக்கு பற்றியும் நாங்கள் இப்போது பேசிக்கொண்டிருக்கின்றோம். அந்த வகையில் கடந்த அக்டோபர் 26ஆம் தேதி யாரும் எதிர்பார்க்காத விதத்தில் புதிய பிரதமர் என்று ஒருவர் நியமிக்கப்பட்டிருந்தார். அதேபோன்று பாராளுமன்றம் நவம்பர் மாதம் 16ஆம் தேதி வரை ஒத்திவைக்கப்பட்டிருந்தது. பின்னர் அந்த புதிதாக அமைக்கப்பட்ட அந்த பிரதமர் தன்னுடைய அறுதி பெரும்பான்மை பலத்தினை பெறுவதற்காக சில தவறான வழிமுறைகளில் பதவிகள் பணங்கள் மூலமாக ஏனைய கட்சிகளில் இருக்கின்றவர்களை தங்கள் பக்கமாக ஈர்ப்பதற்கான செயற்பாடுகள் நடைபெற்று கொண்டிருந்தது. தரகர்கள் மூலமாக பாராளுமன்ற உறுப்பினர்கள் எதிர்கட்சியில் அதாவது மாற்றுக் கட்சியில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் விலை பேசப்பட்டார்கள் அல்லது கொள்வனவு செய்வதற்கு ஏற்ற விதத்தில் பதவிகள் கொடுப்பதாக கூட சொல்லப்பட்டிருந்தது. எது அப்படியாக இருந்தாலும் எமது தமிழ் தேசிய கூட்டமைப்பை பொறுத்தமட்டில் இந்த பணத்திற்கோ பதவிகளுக்கோ நாங்கள் ஒரு நாளும் அடிபணிந்து போகின்றவர்கள் இல்லை என்ற அடிப்படையில் எமது கட்சியிலிருந்து எவரும் அங்கு செல்ல முடியாது. இருந்தாலும் கூட ஒருவர் அந்த பேரம்பேசலுக்கு உட்பட்டு அவர் சென்று விட்டார். இன்று அவரது கதி என்ன என்பதை அவரே சிந்தித்து உணர வேண்டியவராக இருக்கின்றார். இன்றைய நிலையில் இந்த எங்களுடைய ஜனாதிபதி அவர்களை எமது பிரதேசத்தில் உள்ள மக்கள், வடக்கு கிழக்கு பிரதேசத்தில் உள்ள மக்கள் ஒவ்வொரு மாவட்டத்திலும் 90% வாக்குகளை அளித்து அவரை தெரிவு செய்திருந்தார்கள். அவரை ஒரு நல்லாட்சியின் தலைவராக பார்க்க வேண்டும், அவரது ஆட்சி காலத்தின் போது இங்கு இருக்கின்ற தேசிய இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும் என்ற அடிப்படையில் அவரை தெரிவு செய்திருந்தோம். அவரை ஒரு எளிமையானவர், நீதியானவர், நியாயமானவர், சர்வாதிகாரத்திற்கு எதிரானவர் என்றெல்லாம் எமது மக்கள் பேசிக் கொண்டிருந்தார்கள். இவ்வாறு பேசிக் கொண்டிருக்கின்ற வேளையில் அவருடைய சர்வதேச ரீதியாக கூட அவரை ஏற்றுக்கொண்டார்கள். அதாவது நோபல் பரிசு பெறக்கூடிய, சமாதானத்தை நிலைநாட்டக்கூடிய, இலங்கையில் இனப்பிரச்சினையை தீர்க்கக்கூடிய ஒரு தலைவர் என்றெல்லாம் பேசப்பட்டார். ஆனால் அவருக்கு என்ன நடந்தது என்று எங்களுக்கு தெரியவில்லை. ஆனால் எவரும் எதிர்பார்க்காத விதத்தில் அவர் 225 பாராளுமன்ற உறுப்பினர்களின் தலைவிதியை தனியொருவராக இருந்து தீர்மானிக்கக்கூடிய ஒரு நிலைக்கு, சுருக்கமாக சொல்லப்போனால் பாராளுமன்றம் 5 ஆண்டுகளுக்கென்று மக்கள் ஆணையை பெற்றிருக்கின்ற இந்த பாராளுமன்றத்தினை திடீரென்று இடைநடுவில் கலைத்து விடுவதற்கான ஒரு கட்டளையை கூட அவர் விடுத்திருந்தார். இதன் மூலமாக எமது மக்கள் மத்தியில் அவருக்கு இருந்த அந்த அபிப்பிராயம் அபிமானத்தினை தானாக குறைத்திருக்கின்றார். எனவே உண்மையில் இன்றும் கூட நாங்கள் ஜனாதிபதி அவர்களிடம் உருக்கமாக வினயமாக கேட்டுக்கொள்கின்ற விடயம் என்னவென்றால், பாராளுமன்ற வரலாற்றில் ஒரு கரை படிந்த ஒரு நிகழ்வினை பதிவு செய்யாமல் தயவு செய்து ஜனநாயகத்திற்கு மதிப்பளித்து அவர் செயல்பட வேண்டும் என்று நாங்கள் அவரை இப்போதும் கேட்டுக்கொண்டிருக்கின்றோம். ஏனென்றால் அவர் கடந்த காலத்தில் பதவியேற்கின்ற போது வெறும் 5000 ரூபாய் செலவு செய்து அந்த பதவியை ஏற்றிருந்தார் என்று கூட சொல்லப்பட்டது, பேசப்பட்டது, அவரை பற்றி மற்றவர்கள் பாராட்டினார்கள். அவ்வாறான ஒரு அபிப்பிராயத்தை, அபிமானத்தை பெற்றிருந்த அந்த ஜனாதிபதி அவர்கள் இன்று திடீரென்று ஒரு சர்வாதிகார போக்கில் தனது ஆணையை விடுத்திருப்பது போன்று தெரிந்திருக்கின்றது. 225 பாராளுமன்ற உறுப்பினர்கள் இவர்தான் பிரதமர் என்று சொன்னால் அந்த குறிப்பிட்டவரை நான் நியமிக்க மாட்டேன் என்று கூறுவது ஒரு வகையில் 225 பாராளுமன்ற உறுப்பினர்களின் கருத்தினையும் புறந்தள்ளுகின்ற அல்லது நிராகரிக்கின்ற அல்லது அவர்கள் மீது அவர்களது கௌரவத்தை குறைக்கின்ற ஒரு செயல்பாடாகத்தான் எங்களால் மதிப்பீடு செய்யக்கூடியதாக இருக்கின்றது. எனவே இன்றைய நிலையில் பாராளுமன்றத்தில் ஏற்பட்டிருக்கின்ற இந்த பிரச்சனையை தீர்ப்பதற்காக ஜனாதிபதி அவர்கள் தாமதமாக முடிவுகளை எடுத்துக் கொண்டிருக்கின்றார். 24 மணித்தியாலத்திற்குள் ஒரு நல்ல ஒரு முடிவினை எடுப்பேன் என்று சொன்னார். இப்போது ஒரு கிழமைக்குள் அந்த முடிவை பெற்றுத்தருவேன் என்று சொல்லிக் கொண்டிருக்கின்றார். இந்த கருத்துக்கள் மக்கள் மத்தியில் ஏமாற்றத்தை ஏற்படுத்துவதாக இருக்கின்றது. இந்த காலத்தில் வரவு செலவு திட்டம் விவாதிக்கப்படுகின்ற காலமாக இருந்தது. கம்பர்லிய திட்டத்தின் மூலமாக பாதிக்கப்பட்ட பிரதேசங்களுக்கு அபிவிருத்திகளை கொண்டு செல்லக்கூடிய ஒரு காலகட்டமாக இருந்தது. சிவபூசைக்குள் கரடி குத்து காட்டுவது போன்று சொல்வார்கள், தமிழில் ஒரு பழமொழி இருக்கின்றது, சிவபூசைக்குள் கரடி குத்து காட்டுவது போன்று திடீரென்று எவரும் எதிர்பார்க்காத விதத்தில் இந்த நிலைப்பாடுகள் செய்யப்பட்டிருக்கின்றது. அவருக்காக உழைத்த ஐக்கிய தேசிய கட்சி, தமிழ் தேசிய கூட்டமைப்பு, அதாவது ஜேவிபி, ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ், அகில இலங்கை மக்கள் காங்கிரஸ், தமிழர் முற்போக்கு முன்னணி போன்ற கட்சிகள் அவருக்காக கடுமையாக உழைத்து உயிராபத்துகள் மத்தியிலும் கூட 2015 ஆண்டு ஜனவரி மாதம் 8 தேதி அவருக்கு வெற்றி வாகையை பெற்றுக் கொடுத்திருந்தோம். ஆனால் இன்று அவர்கள் எவரையும் கலந்து ஆலோசிக்காமல், அந்த கட்சிகள் சார்ந்த தலைவர்களை கலந்து ஆலோசிக்காமல் திடீரென்று அவருக்கு எதிராக யார் யாரெல்லாம் செயற்பட்டார்களோ, அவரை யார் யாரெல்லாம் நிராகரித்தார்களோ, அவர்களுக்கு அவர் பதவிகளை கொடுத்து அலங்கரித்திருக்கின்ற செயல்பாடு என்பது ஒரு தலைகீழான மாற்றமாக இருக்கின்றது. இன்றைய நிலையில் மக்கள் மத்தியில் ஒரு பதட்ட நிலை, ஒரு பய பீதியான நிலைமை நிலவுகின்றது. பவுனதீவு பிரதேசத்தை எடுத்துக்கொண்டால், அந்த பிரதேசத்தில் மக்கள் மட்டக்களப்பில் பவுனதீவு பிரதேசத்தில் ஒரு சுமூகமாக இயல்பான வாழ்க்கையில் அந்நியோன்யமாக வாழ்ந்து கொண்டிருக்கின்ற போது திடீரென்று 2 போலீசார் சுட்டுக் கொல்லப்பட்டிருக்கின்றார்கள். இந்த நிகழ்வுகள் எதனால் நடைபெற்றிருக்கின்றது என்ற கேள்வி எங்கள் மத்தியில் இருக்கின்றது. கடந்த காலத்தில் போலீசார் மத்தியிலும் அதிரடிப்படையினர் மத்தியிலும் மக்கள் மத்தியில் ஒரு நல்லுறவான செயல்பாடு இருந்து வந்தது. திடீரென்று இந்த அன்று எவரும் எதிர்பாராத விதத்தில் அந்த அமைதியாக இருந்த சூழல், இயல்பு நிலையில் இருந்த சூழல் குழப்பப்பட்டிருக்கின்றது. திரைமறைவில் யாராவது சூழ்ச்சிகள் செய்து இந்த அமைதியான சூழலை குழப்பி மீண்டும் தமிழ் மக்களுக்கு தொல்லையை தருவதற்கான ஒரு திட்டமிட்ட சதி என்ற வகையில் மக்கள் இதனை பார்த்து கொண்டிருக்கின்றார்கள். உண்மையில் அந்த போலீசார் சுட்டுக் கொல்லப்பட்டமையை நாங்கள் வேதனையோடு பார்க்கின்றோம். அவர்கள் சுட்டுக் கொல்லப்பட்டமை துரதிர்ஷ்டவசமான நிகழ்வு, அப்படியான நிகழ்வு நடந்திருக்க கூடாது. அப்படியானவர்கள், அப்படியான நிகழ்வினை செய்தவர்கள் யாராக இருந்தாலும் அவர்கள் சட்டத்தின் முன்னிலையில் நிறுத்தப்பட வேண்டும், அவர்களுக்கு சட்டப்படியான தண்டனைகள் வழங்கப்பட வேண்டும் என்பதை கேட்டுக்கொள்கின்றேன். புனர்வாழ்வு பெற்ற முன்னாள் புலி உறுப்பினர்கள் பலரும் கைது செய்யப்படுகின்றார்கள். முன்பெல்லாம் இந்த மாவீரர் தினங்கள் கொண்டாடப்பட்டிருந்தது, அந்த வேளையில் கூட இப்படியான நிகழ்வுகள் நடக்கவில்லை. துரதிர்ஷ்டவசமாக இப்போது இந்த ஒரு எங்களுடைய ஜனாதிபதி அவர்கள் அமைத்த இந்த அரசாங்கத்தின் காலத்தில் இப்படியான துரதிர்ஷ்டமான ஒரு சதித்தனமான செயல்பாடுகள் நடைபெற்றிருக்கின்றது. இப்போது பலரும் கைது செய்யப்படுகின்றார்கள். அங்கு அமைதியாக இருந்த சூழல் இப்போது ஒரு பதற்றமான சூழலாக மாற்றப்பட்டிருக்கின்றது. எனவே இந்த சூழலை மீண்டும் ஒரு சுமூகமான நிலைக்கு கொண்டு வருவதற்கு ஜனநாயகத்திற்கு மதிப்பளித்து ஜனநாயக அடிப்படையில் பாராளுமன்றத்தில் அதிகமான உறுப்பினர்கள் யார் பிரதமரை தெரிவு செய்ய விரும்புகின்றார்களோ அவருக்கு பிரதமர் பதவியை கொடுப்பதன் மூலமாக மீண்டும் அவர் செய்த தவறை திருத்திக் கொள்ள வேண்டும் என்று இந்த இடத்தில் நான் கேட்டுக்கொள்கின்றேன். தயவு செய்து, உண்மையில் மக்கள் பதற்ற நிலையில் இருக்கின்றார்கள். கம்பர்லிய திட்டம் இடைநிறுத்தப்பட்ட நிலை போன்று காணப்படுகின்றது. வரவு செலவு திட்ட அந்த நிகழ்வுகள் கூட இடைநிறுத்தப்பட்ட ஒரு நிலைமை காணப்படுகின்றது. எல்லாவற்றிற்கும் நீதிமன்றம் சென்றுதான் நீதித்துறையிடம் நாங்கள் தீர்ப்புகளை பெற வேண்டிய நிலைமை இருக்கின்றது. எது அப்படியாக இருந்தாலும் எமது நீதித்துறை சர்வதேச ரீதியாக அங்கிருக்கின்ற சர்வதேச சமூகத்தை ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு துறையாக இருப்பது எங்களுக்கு கௌரவம் அளிக்கின்றது. நீதித்துறையாவது எங்களுக்கு நீதியை தரும் என்ற நம்பிக்கையோடு எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி ஒன்றபல் ரவி கருணாநாயக்.
தூத்தி மூலாசுனருட மந்திரமணி ராட்டி மேகநலத்தின யோஜனாவ துஸ்தர நலின் மங் அனுமத்த கண்ண வகேம மேகன ஆர்த்தி என கதாகரத் சுமான கதாகரன் புலங்க அவஸ்தாவ திபென்னி நமது போம கெட்டியங் கருணு தெகாக் ஹெலிதர கிரிமை அவசியவாணி மூலாசுனருட மந்திரமணி அத சீட்டமே வருஷ அவசான் வேணும் தவாஸ் விசிப்பாக தீரணும். ஏ வெடக்கண்ண தவாஸ் தாசியாக தீரணும். பார்லிமெண்ட்டுவே வடக்கிற தவாஸ் பெலுவத் அப்படி தீரன் தவாஸ் ஹத்தராய் ஏ சம்பந்தேன் 2018 அயவே அவசான வூ பசு ஜனவரி மாசே பலவிந்தா உதய 12 எக்க சீட்டு எதா மே රටේ පාවිච්චි කරන්න යන හැම සතයක් මේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න අවශ්‍යයි. මේ රටේ අද බැරෑරුම් තත්ත්වයක් තිබෙනවා. රට අරාජිකයි. අගමැතිතුමෙක් බලහත්කාරයෙන් පැත්තකට දාලා තව අගමැති කෙනෙක් දාලා ඒකත් උසාවියෙන් ප්‍රතික්ෂේප කළ තියෙන අවස්ථාවක කැබිනට් මණ්ඩලයක් නැත. ඒ නිසා මේ ඉතුරු දවස් 16 තුල කොයියාකාරෙන්ද ඉදිරි වර්ෂයට අපි මුදල් වැය කරන්න පුළුවන් වන්නේ යන ප්‍රශ්නය ඇති වෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී හෙළිදරව් කරන්නේ කරුණාකර මේක අපි මූලික කරුණක් ලෙස සලකගෙන අපි වෝටර් account නැත්නම් මේ මොකද්ද වෝටර් account කියන්නේ මංගල අතුරු සම්මත ගිණුමක් අපි සම්මත කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබතුමාත් කතානායකතුමාත් මේ අවස්ථාවේදී මේ ගැන සලකා බලලා දැනුවත් කරන්න අපේ ජනාධිපතිට සහ ඉතුරු පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාම කැඳවලා කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එක. මොක බොහෙම බැරරුම්. කවදාවත් මේ වගේ අවස්ථාවක් අපි නිදහස සිට උද්ගත වෙලා නැති අවස්ථාවක් ගැන කතා කරන්නේ. ඒ නිසා මේ කෙටි කාලය තුළ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එක මම මේ අස්සේ දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම මම මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා මේ සැබෑ බහුතරයක් තිබෙන පාර්ශ්වයක් හරි කණ්ඩායමක් බලහත්කාරයෙන් විපක්ෂයට දාලා බහුතරයක් නැති විපක්ෂයක් සිටිය යුතු, ඒ කියන්නේ විපක්ෂයේ සිටිය යුතු කණ්ඩායමක් අවජාතක වශයෙන් ආණ්ඩුවක් පත් කරලා පළවෙනි වතාවට මේ ව්‍යාජ ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ ලෝකේ තියෙන පාර්ලිමේන්තුවල ගිනස් වාර්තාවකට යන්න තියෙන අවස්ථාවක් ගැන කතා කරන්නේ. මේ ව්‍යාජ ආණ්ඩුව බහුතරය නැතුව පාර්ලිමේන්තුව වර්ජනය කරන අවස්ථාවක් අපි මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ගිනස් බුක් එකට දැනුවත් කරන්න ඕනේ කියන එක මම මේ අස්සේ මතක් කරන්න කැමතියි. This is a situation where we have a majority that has been pushed to the opposition and an opposition who should be in opposition is brought into government and for the first time they are basically revolting in parliament. A supposed to be government, a fraudulent government is boycotting parliament. I think this is the first time such a thing is happening. And I think we should know, allow this to be informed to the Guinness Book of Record. Now, keeping that aside, today the Moody's, Standard & Poor, Fitch Rating, all of them have downgraded Sri Lanka. So I think it is incumbent on all of us to get together and ensure that we protect the economy of this country and ensure the benefit of the benefit goes to the people rather than this political mayhem that is taking place. So I wouldn't want to take more time. I thank you very much for giving me this opportunity. And I'm sure before too long, we'll have a legitimate government under Ranil Wickremesinghe and we'll be able to give the benefits to the people. Thank you, sir.
Thank you, Honorable Ajith Manaperuma.
Garu, Mulasana Rudu Sabhapati Ms. Sudhivanta Vinawa Avasthava Labbadi Magane. Visheshimme Vartamane Venakota Ape Nalinda Jayasekaru Mantrituma Yojanawak Idiripat Kala Rata Vela Thiyena Athvela Thiyena Iranama Me ව්‍යවස්ථානුකූල නැති තීන්දුව తీරන ගැනීම නිසා වෙච්ච ඉරණම අද වර්තමානයේ වෙනකොට හරි සර් දැන් අද වර්තමානයේ වෙනකොට මේ රටේ අගමැතිවරයෙක් නැහැ ඇමති මණ්ඩලයක් නැහැ ඒ தත්ත්වයට උදා වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ඇමතිකම් අගමැතිකම් ඔක්කොම ජනාධිපතිතුමාගේ අතට අරගෙන ඒකාධිපති පාලනයක් සිදුවෙන මොහොතක් නමුත් අපි එදා බලයට ආවේ 2015 ජනවාරි 8 වෙනිදා මේ ඒකාධිපති වීරුව පළවා හැරලා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන සමාජයක් මේ රටේ ගොඩනගනවා කියලා. නමුත් ඒකදී අපිටත් ලැජ්ජාවක් ඇති වුණා. මොකද්ද මේ අද වෙලා තියෙන්නේ කියන දේ. කොහොම වුණත් අද මේ රටේ තත්ත්වය ලෝකේ තියෙන රටවල තියෙන දේශපාලන ඉතිහාසයත් එක්ක බැලුවහම අපි ඉතාමත්ම කළු පැල්ලමක් ලෝකේ දේශපාලන ඉතිහාසයට එකතු කරන අවස්ථාවක් කියලා මම දකිනවා. මේ නිසාම අපේ රටේ ආර්ථිකය අපේ රටේ සංහිඳියාව අපේ රටේ පිළිගැනීම සියලු දේම අද අපිට අහිමි වෙමින් පවතිනවා. මේක හරි සංවේදී අවස්ථාවක් අපේ රටේ හිටියේ. අපි මේ රට බාර ගන්නකොට විදේශික වශයෙන් අපි අපකීර්තියටපත් වෙලා මිලේච්ඡ ජාතියක් ගෝත්‍රික ජාතියක් වගේ රටක ඉන්න ජනතාවක් වශයෙන් තමයි අපිව හඳුන්වලා තිබ්බේ. අපි ටිකෙන් ටික බොහොම අමාරුවෙන් මේ රට ලෝකේ පිළිගන්නා රටක් බවට පත් කළා. එදා අපි දන්නවා රාජ්‍ය සේවකයෝ ගස්වල බදින ඇමතිවරු හිටපු රටක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් රටට ආපුහම පාරේ බුදියා ගන්න ඇමතිවරු ඉන්න රටක් රාජ්‍ය නායිකාවක් මේ රටට ආවහම කසාද බඳින්න හන ඇමතිලා ඉන්න රටක අපි ජීවත් වුණේ. ඉතින් එහෙම රට අපි ටිකෙන් ටික අර විදේශීය යුවලක් ආවහම කාන්තාව පිරිමියා මරලා කාන්තාව දූෂණය කරන ප්‍රාදේශ සභා සභාපතිවරු හිටපු රටක තමයි අපි ජීවත් වුණේ. නමුත් ක්‍රමක්‍රමයෙන් අපි මේක යහපත් රටක් විදිහට නැවතත් ඉන්දියන් සාගරයේ මුතු යටේ විදිහට පරිවර්තනය කරමින් පවතිද්දී තමයි මේ කළු පැල්ලම අපේ රටේ දේශපාලනයට එකතු වුණේ. ඇයි මේ දේශපාලනයට මේ පැල්ලම එකතු වුණේ? රටක ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථාව තුළ කටයුතු නොකිරීම නිසා තමයි මේ කළු පැල්ලම අපේ රට උනේ. මේක කළු පැල්ලමක් කියන ඉතිහාසයේ එකතු වෙනා විතරක් නෙමෙයි රටේ ආර්ථිකය. දැන් වර්තමානයේ වෙනකොට අපිට ඩොලර් විශාල සංඛ්‍යාවක් අවශ්‍යයි. වැඩිම ණය ප්‍රමාණය ගෙවන්න තියෙන 2019 විශාල ණය ප්‍රමාණයක් විදේශයට ගෙවන්න තියෙනවා. අපි කොහොමද මේකට සල්ලි හොයාගන්න? අපි සැලසුම් කරලා තිබ්බා. මොකද මේ කාලය කියන්නේ මේ රට වැඩිම සංචාරකයන් පැමිණෙන කාලය. අපි සංචාරකයන් ගේ පරාදීසයක් බවට මේ රට පත් කරමින් අවසානයේ අපිට ලැබිච්ච තීන්දුව තමයි ලෝකේ සංචාරකයන් සඳහා හොඳම රටක් විදිහට මේ රට නම් කෙරුවා. නම් කළා දවස් 3ක් යන්න හම්බුන්නේ නැහැ. අවදානම් රටක් විදිහට ඊට පස්සේ සංචාරකයන්ට අවදානම් රටක් විදිහට මේ රට නම් වුණා මේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හින්දා. ඒ නිසා මම කියනවා දැන්වත් අධිකරු ජනාධිපතිතුමනි දැන්වත් ඔබතුමා හිතන්න ඕනේ මේ එකෙන් එක වැරද්දක් වහන්න තව වැරද්දක් කරලා ඒ වැරද්ද වහන්න ඒ වැරද්දක වහන්න තව ඊට වඩා ලොකු වැරද්දක් කරලා එහෙ මෙහෙම වැරදි පුරව ගන්න වෙලාවක මේ රට මේ වැරදි තුලින් තමුන් විතරක් නෙමෙයි මුළු රටම මුළු රටේ ජනතාවම වන්දි ගෙවන්න සිදු වෙලා තියෙන වෙලාවක මේ වන්දි ගෙවීම වර්තමානයේ විතරක් නෙමෙයි අද රටට වෙලා තියෙන වින්නහිය විතරක් නෙමෙයි අනාගතයටත් මේ ගතු තීන්දු තීරණ වැරදි ක්‍රියාකාරකම් නිසා රටේ ජනතාවට වන්දි ගෙවන්න සිදු වෙන අවස්ථාවක දැන්වත් නිවැරදි තීරණයක් ගමු. ඔබතුමා පළවෙනියටම වැරද්ද කරා අගමැතිවරයෙක් පත් කළා බහුතරයක් නැති. ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා පාර්ලිමේන්තුව තුල බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇති පුද්ගල මන්ත්‍රීවරයා අගමැතිවරයා වශයෙන් නම් කළ යුතුයි කියලා. ඒක වැරද්දුවා. ඒ වැරද්දුවකින් මොකද වුනේ? පාර්ලිමේන්තුව වල අගමැති එදා ඒ නම් කරපු අගමැතිවරයාට ඇමති මණ්ඩලයට පාර්ලිමේන්තුවට මූණ දෙන්න බෑ. ඇයි? ඒ අයට බහුතරයක් නැහැ. කිසිම අනපනතක් පාස් කරගන්න විදිහක් නැහැ. ඊට පස්සේ මේ කට්ටිය කැන්ටින් එකේ කුරුමානම් අල්ලල් ඉඳලා අන්තිමට විශ්වාසභංග යෝජනාවෙන් පරාද වුණා. කතානායකතුමා ප්‍රකාශ කළා විශ්වාසභංග යෝජනාවෙන් පරාදයි නීත්‍යානුකූල විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයෙක් හෝ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නැහැයි කියලා. එදා ඒක පිළිගන්නේ නැතුව ඒකට පිළියමක් හොයන්නේ නැතුව එදා පාර්ලිමේන්තුව වර්ජනය කරලා කතානායකතුමාට මේ ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්නලා දුන්නෝ කතානායකතුමාට උසුළු විසුළු කරලා අවමන් කරලා ගැරහලා මේ හැමදේම කරලා මේ කතානායකතුමාගේ තීන්දුව විහිළුවට ලක් කරන්න උත්සාහ කරා. නමුත් අවසානයේ අධිකරණයට යන්න සිද්ධ වුණා. අධිකරණයෙන් කිව්වා මේ කතානායකතුමා දිනු තීන්දුව නිවැරදි මේ එම් නිසා පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් සෝරි අගමැතිවරයෙක් ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් නැහැ කියන තීන්දුව පිළිගත්තා. දැන් මොකද කරන්නේ? දැන් කියන උසාවිය කියන දේත් අපි පිළිගන්නේ නැහැ කියලා ඇපීල් කරනවා කියලා. මම කියනවා දෙයියන්ගේ නාමෙන් මේ රට විනාශ කරන්න නැතුව දවසෙන් දවස කාලය යමින් මේ රටේ සම්පූර්ණ ආර්ථිකය මේ රටේ සංහිඳියාව මේ රටේ තියෙන අපි ආපු ගමන් මඟ විනාශ කරන්න නැතුව මේ පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත තියෙන රටේ නීතිය අනුව බහුතරයේ කැමැත්ත තියෙන කෙනා අගමැතිවරයා කරලා පෙන්වන්න මේකට කල් ගන්න එපා කියලා කියනවා. පාර්ලිමේන්තුවේ බහුතරයේ කාටද තියෙන්නේ කියන එක අපි හැම මන්ත්‍රීවරයෙක්ම බහුත් 123ක් මන්ත්‍රීවරු අස්සම් කරලා ජනාධිපතිතුමාගේ අතට දීලා තියෙනවා. මෙන්න බහුතරයේ තියෙන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අගමැතිකම බාර දෙන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. එහෙමනම් මේක කල්යවන් නැතුව මේ රටේ අරාජික වෙන දෙන්න නැතුව කටයුතු කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලනවා. ඒ වගේ වැරදි කීයක් කරාද? දැන් අගමැතිවරයෙක් නිරපා හැරීම ව්‍යවස්ථාවේ කොහොමද තියෙන්නේ? අගමැතිවරයෙක් පත් කිරීම කොහොමද ව්‍යවස්ථාවේ තියෙන්නේ? විශ්වාසභංග යෝජනාවකට මොන දුන්නාම කටයුතු කළ ආකාරයේ ව්‍යවස්ථාවේ කොහොමද තියෙන්නේ? ජනාධිපතිවරයා සතු බලතල කොහොමද තියෙන්නේ? මේ සියලු දේම නිකන් අර ව්‍යවස්ථාව රටකජු ඔතන්න ගත්ත පොතක් විදිහට වගේ සලකලා ගණන් ගන්න නැතුව තමුන්ගේ ඒකාධිපති විදිහට තීන්දුව ගැනීම තුළ තමයි අපේ රටට අද මේ ඉරණම පත්වෙලා තියෙන. එහිද මම කියනවා එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ වැඩ කරගෙන ආපු ආණ්ඩුව එදා අපි විවාද කළා. හැබැයි ව්‍යවස්ථානුකූලව එදා මේ වගේ ප්‍රශ්නයක් වුණේ නැහැ. අවුරුදු එකහමාරක් විතර වෙනකොට අපි අයින් කළා ව්‍යවස්ථානුකූලව. දැන් මේ ජනාධිපතිතුමාට ඕනනම් මේ ආණ්ඩුව අයින් කරන්න, මහින්ද රාජපක්ෂ මහත්තයට ඕනනම් බලය අල්ලගන්න. අර පහුගිය 14 වෙනිදා අයවැය ඡන්ද තිබ්බා. බහුතරය අරන් අයවැය ඡන්දේ පරාදේ කළා නම් නීත්‍යානුකූලව ආණ්ඩුවකට හැදෙන තිබ්බා. නමුත් මේවක් සත පහකට ගණන් ගන්න නැතුව තමුන්ගේ බලය එදා වගේම අර ඒකාධිපති බලය පාවිච්චි කරලා ඒකාධිපති වියරුවෙන් කොහොම හරි අගමැතිකම ගන්නවා කියන තියෙන වියරුවෙන් ඇවිදිලා වැරදි පාරෙන් කුස්සිය පැත්තෙන් ඇවිල්ලා අගමැතිකම ගන්න හින්දා ගන්න ගිය හින්දා අද රටට මුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිනා. මේ වැරද්දෙන් වන්දි ගෙවන්නේ ජනාධිපතිතුමා විතරක් නෙමෙයි. මේ වැරද්දෙන් වන්දි ගෙවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි ඔය ඇමති මණ්ඩලය කියාගත්තු කට්ටියයි විතරක් නෙමෙයි. මේ මහ වන්දි ගෙවන්නේ අපි විතරක් නෙමෙයි. මේ වැරද්දෙන් වන්දි ගෙවන්නේ මුළු රටේම වර්තමාන ජනතාව වගේ නූපන් දරුවත් අද මේ වැරද්දෙන් වන්දි ගෙවනවා. ඒ අයටත් මේක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මම විශේෂයෙන් කියනවා අපිට මරණාධාර සමිතියක ගමේ ගත්තත්, එහෙම නැත්නම් කොම්පැනි එක ගත්තත්, පාර්ලිමේන්තුවට ගත්තත්, රටක ගත්තත් ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථාව අනුකූලව වැඩ කටයුතු කිරීම නොකිරීම නිසා අද මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙනවා. එම නිසා මම විශේෂයෙන් කියනවා රට ආර්ථිකයේ වශයෙන් ආගාධයට යලා කරන්න එපා. රට ගොඩනැගිමින් පවතිනවා. විශාල ණයකන්දකට අපි හිර වෙලා තියෙන රටක්. මේ රටේ ජනතාවයි මේ ණය ගෙවන්නේ. ඒ සඳහා විවිධ වැඩසටහන් තිබ්බා. මේ මාසේ එකමාරක් වුණා. මොනවද රටේ ගත ප්‍රගතිය? මොනවද රටගත් ආර්ථික ප්‍රගතිය කියලා ආපස්ස හැරලා බැලලා නැවතත් මේ වැරද්ද අදවත් නිවැරදි කරන දවසින් දවස කඩාගෙන වැටෙන රටක අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන කියන එක ප්‍රකාශ කරමින් මම නියඳිනවා.
බොහොම ස්තුතියි ගෞරව රාධාකිෂ්ණ.
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் இந்த நாட்டினுடைய எதிர்காலம் பற்றி இந்த சபையிலே பேசப்பட்டு கொண்டிருக்கின்றது. நாட்டிலே நடந்த அசாதாரண அரசியல் சூழ்நிலைக்கு மத்தியிலே ஒரு சில வார்த்தைகளை சொல்வதற்காக நான் முயற்சிக்கின்றேன். 2015 ஆண்டுக்கு முதல் இந்த நாட்டிலே ஒரு மோசமான அரசியல் நிலவுவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருந்தது. ஊழல், சிறுபான்மையினருடைய நெருக்கடி, சிறுபான்மைக்கு நெருக்கடி போன்ற பல்வேறு துன்பங்களை அனுபவித்த மக்கள் 2015 இந்த நாட்டிலே ஒரு நல்லாட்சி ஏற்பட வேண்டும் என்பதற்காக கௌரவ மைத்ரிபால சிறிசேனா அவர்களை இந்த நாட்டினுடைய ஜனாதிபதியாக்கினார்கள். அதே நேரத்தில் கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களை இந்த நாட்டினுடைய பிரதமந்திரியாக ஆக்கினார்கள். நல்லாட்சி நன்றாகவே நடந்து போய் கொண்டிருக்கின்ற இந்த வேளையிலே ஏதோ ஒரு துரதிருஷ்டவசமாக ஜனாதிபதி அவர்கள் இந்த நாட்டினுடைய ஆட்சியை மாற்றுவதற்கு முயற்சி செய்திருக்கின்றார். அந்த வகையிலே அவர் நேர்மையான முறையிலே இந்த ஆட்சியை மாற்றியிருந்தால் நாங்கள் அதை வரவேற்றிருக்கலாம். நாங்களும் பாராளுமன்ற தேர்தலுக்கு போய் அந்த ஆட்சியை உருவாக்கியிருக்கலாம். ஆனால் எந்த விதமான முன்னறிவித்தலுமின்றி 2015 முதல் யார் இந்த ஊழல், யார் இந்த சிறுபான்மையிற்கு நெருக்கடி கொடுத்தார்களோ அவரையே மீண்டும் இந்த ஆட்சியை கொண்டு வந்தது என்பது, ஆட்சிக்கு கொண்டு வந்தது என்பது நாங்கள் ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு விஷயம் அல்ல. வடகிழக்கிலே, மலையகத்திலே தமிழ் மக்கள், அதே போல் முஸ்லீம் மக்கள் அதிகமானோர் இந்த புதிய அரசாங்கத்தை வரவேற்று அவர்களுக்கு வாக்களித்தார்கள். வாக்களித்த மக்களுக்கு செய்த நன்றி கடனா என்று கேட்கக்கூடிய ஒரு சூழ்நிலை இன்று இருக்கின்றது. ஏனென்றால் இந்த நாட்டிலே இன்று ஊழல் வருவதற்கு மீண்டும் ஒரு சந்தர்ப்பத்தை அவர்களுக்கு உருவாக்கி கொடுக்கின்றார்கள் என்பதை பார்க்கும் பொழுது எங்களுக்கு மிகவும் வெட்கக்கேடாக இருக்கின்றது. ஆகவே இன்றைய இந்த சூழ்நிலையிலே இன்று இலங்கையினுடைய பொருளாதாரம் வீழ்ந்திருக்கின்றது. கல்வி நிலைமை பாதிக்கப்பட்டிருக்கின்றது. சுகாதார நிலைமை பாதிக்கப்பட்டிருக்கின்றது. இந்த நாட்டுக்கு வருகின்ற சுற்றுலா துறையிலே சேர்ந்தவர்கள் சுற்றுலா இன்று நலிவடைந்திருக்கின்றது. நான் நூறெளிய மாவட்டத்தினுடைய பிரதிநிதி என்ற முறையிலே நூறெளிய மாவட்டத்திலே இருக்கின்ற பெரும்பான்மையான மக்களுடைய வாழ்க்கை எடுத்துக்கொண்டால் அவர்கள் சுற்றுலாத்துறையிலே அதிக அக்கறையாக இருப்பார்கள். ஆனால் இன்று சுற்றுலாத்துறை மிகவும் வீழ்ந்திருக்கின்றது. நான் சீதாலிய கோவிலிலே இன்று தர்மகர்த்தாவாக இருக்கின்றேன். அந்த கோவிலுக்கு ஒரு நாள் காலையிலே கிட்டத்தட்ட 500-1000 இடையிலே மக்கள் பிறநாட்டு மக்கள் வந்து போவதை நாங்கள் அவதானிக்க கூடியதாக இருக்கின்றது. ஆனால் கடந்த இந்த ஒரு மாதமாக 100 மக்களுக்கு மேல் வருவது இல்லை என்பதை நாங்கள் இந்த நேரத்தில் சொல்லி காட்ட வேண்டும். அப்படி ஒரு இடத்தில் இப்படியாக இருந்தால் இலங்கையில் நடக்கின்ற அனைத்து சுற்றுலா இடங்களிலும் எவ்வாறு இருக்கும் என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். ஆகவே நேரடியாகவோ மறைமுகமாகவோ இதனால் ஏற்படுகின்ற வேலைவாய்ப்புகள் இல்லாமல் போய்விடுகிறது என்பதையும், நாட்டிற்கு வருகின்ற வருமானம் அந்நிய செலவாணி வருமானம் மிக மிக குறைந்திருக்கின்றது என்பதையும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதையெல்லாம் நாங்கள் இந்த நாட்டு மக்கள் என்ற நிலையிலே மிகவும் கஷ்டமான சூழ்நிலையை நாங்கள் அனுபவித்து அதை மீண்டும் காட்டுவதற்கான நடவடிக்கையை தான் எடுக்க வேண்டும். அதே போல் இன்று மிகவும் மோசமாக சூழ்நிலையிலே வாழ்கின்ற மலையக மக்களுடைய பிரச்சனையை நாங்கள் சற்று சிந்திக்க வேண்டும். இந்த மலையக மக்களுக்கு 1000 ரூபாய் சம்பளம் கொடுப்பதாக அன்று இருந்த சில தொழிற்சங்கங்கள் 2015 ஆட்சிக்கு வருவதற்காக 1000 ரூபாய் சம்பளம் என்ற அறிவித்தலை கொடுத்து இந்த ஆட்சியை இன்னொரு ஆட்சியை உண்டாக்குவதற்கான நடவடிக்கை எடுத்தார்கள். ஆனால் அந்த ஆட்சியை கொண்டு வர முடியாத சூழ்நிலையிலும் அந்த 1000 ரூபாய் சம்பளத்தை வாங்கி தருவதாக இன்றும் சொல்லிக்கொண்டு அந்த மலையக மக்களுடைய பிரச்சனையை ஒரு பூதாகரமான பிரச்சனையாக உருவாக்கி வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. மலையக மக்களுக்கு இன்று 1000 ரூபாய் சம்பளம் தேவை என்பது நாங்கள் மறுக்கவில்லை. கட்டாயம் அவர்களுக்கு 1000 ரூபாய் கொடுக்கவே வேண்டும். ஆனால் அதை நாங்கள் எப்படி பெற்றுக்கொள்ள வேண்டும், அதை அரசாங்கம் கொடுக்கின்றதா அல்லது இன்று தனியார் கம்பெனிகளாக இருக்கின்ற தனியார் கம்பெனிகள் மூலமாக நாங்கள் எவ்வாறு அதை பெற்றுக்கொள்ள வேண்டும் என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். ஒரு சில கூட்டு ஒப்பந்தத்திலே தொழிற்சங்கங்களிலே கையொப்பமிடுகின்ற இந்த தொழிற்சங்கங்கள் மற்ற தொழிற்சங்கங்களோடு எந்த விதமான சம்பாஷணையும் இல்லாமல் இன்று தோட்டங்களிலே இன்று தோட்ட நிர்வாகத்தை முடக்கி வருகின்றது. இதன் மூலமாக மக்கள் இன்று பல்வேறு துன்பங்களை அனுபவிப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. 500 ரூபாய் என்ற அடிப்படையிலே இன்று சம்பளத்தை வாங்கி கொண்டு அதற்கு மேலே தங்களுடைய பிள்ளைகளை படிக்க வைப்பதற்கு, அடுத்த மாதம் தங்களுடைய பிள்ளைகளுக்கு அப்பியாச புத்தகங்கள் பேக் சப்பாத்து போன்றவைகளை வாங்குவதற்கான வருமானம் இல்லாமல் தத்தளிக்கின்ற இந்த நேரத்திலே இந்த போராட்டம் ஆரம்பித்ததன் காரணமாக அவருடைய பொருளாதாரத்திலே மிகவும் வீழ்ச்சியை காணக்கூடிய ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இந்த தொழிற்சங்கங்கள் தங்களை புரிந்து கொண்டு தாங்களுடைய அரசியல் லாபத்திற்காக இந்த மக்களை அடகு வைத்து இவர்களை இன்று ஒரு துர்ப்பாக்கியமான சூழ்நிலைக்கு தள்ளக்கூடிய ஒரு சூழ்நிலை தான் இன்று உருவாகியிருக்கின்றது. ஆகவே இதை மாற்றி எல்லோரும் ஒன்றாக சேர்ந்து இந்த மக்களுக்கு 1000 ரூபாய் அல்லது அதற்கு ஈடாக அவர்களுக்கு வாங்கி கொடுக்க வேண்டிய சலுகைகளை அவர்களுடைய சம்பளத்தை பெற்றுக்கொள்ள வகையிலே நாங்கள் எல்லோரும் ஒன்று சேர்ந்து செயல்பட வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விடுகின்றேன். அதே போல் கடந்த காலங்களிலே இந்த சபையினுடைய சபாநாயகர் கௌரவ் கரு ஜெயசூரிய அவர்கள் நடந்து கொண்ட விதம் பற்றி இன்று ஊடகங்கள் பல்வேறு முறைகளிலே விமர்சித்திருந்தாலும் கூட அவருடைய செயல்பாடு மிக திறமையானது என்பதை நாங்கள் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள வேண்டியதாக இருக்கின்றேன். உலகத்திலே நான் நினைக்கின்றேன் இருக்கின்ற பாராளுமன்றங்களிலே இவ்வாறான வழமைகள் நடைபெறுவது வழக்கம். ஆனால் இலங்கை பாராளுமன்றத்தில் நடந்ததே மிக மோசமான செயல் என்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதற்கெல்லாம் காரணமாக இருந்த ஜனாதிபதி அவர்கள் இவற்றை திருத்தி கொண்டு அதாவது இந்த நாட்டிலே ஒரு நல்லாட்சியை மீண்டும் ஏற்படுவதற்கான வாய்ப்பை உருவாக்க வேண்டும். திரு ரணில் விக்ரமசிங்கா அவர்களை மீண்டும் பிரதம மந்திரியாக உருவாக்குவதற்கான ஒரு நல்ல வழியை உருவாக்க வேண்டும் என்பதுதான் எங்களுடைய 123 பாராளுமன்ற உறுப்பினர்களுடைய கோரிக்கையாக இருக்கின்றது. அதே நேரத்தில் இன்று நீதிமன்றமும் இதை அனுமதித்திருக்கின்றது. ஆகவே ஏன் இவர்கள் இதை செய்ய விடமாட்டார்கள் என்பதை நாங்கள் புரிந்து கொள்ள முடியாத காரணமாக இருக்கின்றது. ஆகவே கௌரவ ஜனாதிபதி அவர்களே, நீங்கள் பெருந்தன்மையாக இந்த நாட்டினுடைய பிரதம மந்திரியாக மக்கள் ஆணைக்கு கொடுத்த திரு விக்ரமசிங்க ரஜினி விக்ரமசிங்க அவர்களை நாட்டினுடைய பிரதம மந்திரியாக கொண்டு வர வேண்டும் என்பதை கேட்டு இந்த சந்தர்ப்பத்தை வழங்கிய உங்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
ஒன்றபில் கருணாரத்ன பரணவிதான்.
சபாபதி மணி நலிந்த ஜெயதிச மந்திரித்துமா எதிர்பார்த்த கருப்பு யோஜனாவை ஹரையவாண்ணே දැනට රටේ මතුවලා තිබෙන අස්ථාවර භාවය වෙනුවට නැවත දේශපාලන ස්ථාවර භාවය ඇති කර ගැනීම සඳහා වගකිය යුතු සියලු දෙනාම පියවර ගත යුතුයි කියන කාරණේ සභාපතිතුමනි රාජ්‍ය පාලනය කියලා කියන්නේ නීතියත් ආචාර ධර්මත් කියන අංශ දෙකම එකට එකතු කරගත්ත ඉතාම යහපත් සංහිතාවකටයි. ඒ වර්තමාන අද මේ අර්බුදය ඇතිවෙලා තිබෙන්නේ ඒ නීතිය සහ ආචාර ධර්ම කියන එකට එකතු විය යුතු සංහිතාව රටේ රාජ්‍ය නායකයා බිඳ දමපු නිසයි. වර්තමාන අර්බුදය කියන අය වෙන මොකක්වත් නෙවෙයි, රටේ ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳී සිටින රාජ්‍ය නායකයා, ජනරජයේ ජනාධිපතිවරයා ඇතිකරපු අර්බුදයක්, වෙන කවුරුවත් ඇතිකරපු අර්බුදයක් නෙවෙයි. ඒ අර්බුදයට රටේ හිටපු ජනාධිපතිවරයා සහචරයෙක් හැටියට එකතු වීම නිසා ඇතිවෙච්චි අර්බුදයක්. එම නිසා මේ අර්බුදය ලිවීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියලා අපි මුලින්ම කියන්න කැමති. ඒ වගේම මේ අර්බුදේ ලිහන එක ඉතාම සරල දෙයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙච්චි දවසේ ඉඳලම මේ රටේ හැමතැනටම දේශනා කරපු එක අදහසක් තිබුණ එක තමයි සරල භාවය. සරල වෙන්න be simple කියන එක තමයි එතුමා කිව්වේ. අපි පිළිගන්නවා ඒ අදහස. ඉතින් ජනාධිපතිතුමාට අපි කියන්නේ මේ අර්බුදයේ විසඳන්න සරල ක්‍රියාක මාර්ගයක් තමයි තියෙන්නේ. සරල අංක ගණිතයට පුරුදු වෙන්න. සරල අංක ගණිතයට පුරුදු වෙන්න. මේ සභාවේ බහුතරයේ තියෙන්නේ කාටද? ඔවුන්ට ආණ්ඩු බලය බාර දෙන්න. ඒ වගේම තමයි බහුතරයේ කැමති එක්කෙනාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න. ඒ සරල අංක ගණිතය අනුගමනය කරනවා නම් මේ අර්බුදය සංකීර්ණ අර්බුදයක් නොවී අපට විසඳා ගැනීමට හැකියාවක් තිබෙනවා. අගමැති ධූරය ලබා දෙන්නේ කාටද කියන කාරණාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ජනාධිපතිතුමාගේ පුද්ගලික රුචි අරුචිකම් වැඩක් වන්නේ නැහැ. ඒක අද දවසේ වලංගු සාධකයක් නෙවෙයි. ජනාධිපතිතුමා සම්ප්‍රදායත් නීතියත් ගරු කරමින් බහුතරයේ කැමැත්ත තියෙන පුද්ගලයා මැනලා තක්සේරු කළ බල්ලා ඔහුට අනිවාර්යෙන්ම අග්‍රාමාත්‍ය ධූරය ලබා දිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුද කින්ද මන්ද කියලා තෝරන එක ඒ පක්ෂයේ අයගේ වගකීමක් යුතුකමක් සහ කාර්යයක් මිසක් ජනාධිපතිතුමාගේ කටයුත්ත නෙවෙයි. එම නිසා මෙන්න මේ සරල අංක ගණිතය දිහා බල්ලා මේ අර්බුදය සංකීර්ණ නොකර මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා අපි මේ වෙලාවේ කියනවා. එහෙම කරන්නේ නැතුව දැන් මේ රට වෙන සංදිස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. මේ රට ඒකාධිපතිවාදයට යනවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට යනවද කියන සංදිස්ථානයේ තමයි මේ දැන් ඉන්නේ. ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් ඔහුගේ මිරිස්කුඩු ප්‍රජාතන්ත්‍රවාදී කල්ලියත් දැන් මේ වෙලාවේ රටට යෝජනා කර තිබෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පා ජන සම්මත ප්‍රජාතන්ත්‍රවාදය පා රාජාණ්ඩුවට ඒකාධිපතිවාදයට ෆැසිස්ට්වාදයට යන්න ඕනි කියලා ඒකාධිපති වියරුවකට රට ඇදලා දාන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔය මැතිවරණ කතාවක් අද කියාගෙන යනවා. අද මැතිවරණයක් නෙවෙයි, ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වෙනකොට මේ රටේ ජනතාව ඉල්ලා තිබුණේ. මැතිවරණයක් ඉල්ලා සිටීම සාධාරණීකරණය වෙනවා මේ පාර්ලිමේන්තුව. මේ මැතිවරණ නොතියා පාර්ලිමේන්තුවේ දූර කාලයේ දික් කරන්න මොකක් හරි යෝජනාවක් ගෙනලා තිබුණා නම් වහා මැතිවරණය පවත්වනු කියලා ඉවර වෙලා ජනතාව පාරට බස්සන්න තිබුණා. මේගොල්ලන්ගේ කුමන්ත්‍රණයේ අතේ පත්තු වුණාට පස්සේ මේ පාර්ලිමේන්තුවට මූණ දෙන්න බැරි වුණාට පස්සේ මැතිවරණයක් ඉල්ලගෙන කෑ ගහනවා. මේකට පිරිසක් එකතු වෙලා තිබෙනවා මේ ഘോഷාවට. මේක මං ඒ අයට අනතුරු දක්වනවා. හිට්ලර් ජර්මනියේ බලයට පත් වෙනකොට සමහර කොමියුනිස්ට් කාර්යෝ කොමියුනිස්ට්වාදියෝ කිව්වා හිට්ලර් සහෝදරයාට ඡන්දෙ දෙන්න කියලා කරලා. වෝට් ෆෝ කොම්රේඩ් හිට්ලර් කියලා. එහෙම පටන් ගත්තා. හිට්ලර් බලයට ඇවිල්ලා ඒ කොමියුනිස්ට් කාර්යෙන්න තමයි ඉස්සෙල්ලාම පහර දුන්නේ. ඒ ඒකාධිපති වාදය හැම වෙලාවෙම ඉන්නේ ජනප්‍රිය වාදයේ සලුපිලි ඇඳගෙන. මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියවාදී සලුවෙන් මොකක් හරි ජනප්‍රියතාවක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තියෙනවා කියලා එතුමා හිතනවා නම් ඒ සලුවෙන් වහගෙන මේ රටේ ඒකාධිපති වාදය රජ කරවන්නට බිහි කරන්නට
අද වලි කන සියලු දෙනාටම අපි මේ පාර්ලිමේන්තුවේ ඉඳලා අනතුරු අඟවනවා. මේ පාර්ලිමේන්තුවට මේ 225ම ආවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්ටයි. පහුගිය මැතිවරණයේදී හැම ස්ටේජ් එකක් ගානෙම ගිහිල්ලා කෑ ගැහුවේ, පොරොන්දු වුණේ, ප්‍රතිඥා දුන්නේ පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් හැටියට ආවනම් ඔව් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. අද ජනාධිපතිතුමා බිඳලා තියෙන්නේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒකට එරෙහිව ජනතා අරගලයක්, පාර්ලිමේන්තු අරගලයක් ඇවිල්ලා තිබෙනවා. එය කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය කරා ඇදගෙන යනවා. මේ නැගිටින මහජන මතයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් කන් දෙන්න ඕනි කියන එක තමයි අපි අදහස් කරන්නේ. එහෙම ඒ මතය ප්‍රතික්ෂේප කරන්නට ප්‍රතික්ෂේප කරන්නට මේ රටේ තහවුරු වන්නේ ඒකාධිපති විවරුවක්. අපි කියා සිටින්නේ ඔය කියන මහමැතිවරණයේ පවත්තලා ඒකෙන් පත් වෙන අගමැතිවරයටත් මහින්ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔහුගේ මූණට අකමැති නම් පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් ආය පාර්ලිමේන්තුව විසිරවනවාද? ආය පාර්ලිමේන්තුවේ පයි කියනවාද? මේක මහා විකාරයක්. හරියට පොඩි ළමයි බෝල සෙල්ලමක්වත් මේ විදිහට කරන්නේ. මොකද්ද පොඩි ළමයින්ගේ බෝල සෙල්ලම? මේ ජනාධිපතිතුමාට අනුව නම් ජනාධිපතිතුමාම බෝල් දානවා.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
හොඳයි. ජනාධිපතිතුමාම බැට් කරනවා. ජනාධිපතිතුමාම උඩපන්දු අල්ලනවා. ජනාධිපතිතුමාම ඇපීල් කරනවා. ජනාධිපතිතුමාම තීන්දුව දෙනවා. ජනාධිපතිතුමාම හුරේ දානවා. එතකොට මොකද අපිට පේන්නේ? මැච් එකක්ද? නෑ, ඉතාමත්ම විසූක දර්ශනයක්, විප්‍රකාරයක්. එම නිසා මේ විපරීත භාවයෙන් අත්මිදෙන්න කියලා අපි යෝජනා කරමින් මට තව විනාඩියක් ඉල්ලා සිටිනවා සභාපතිතුමනි. ජනමාධ්‍ය ගැන නැවත අපි කියා සිටින්න ඕනි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ රටේ නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කරලා තිබෙනවා. ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා අමාත්‍ය ධූරයේ ඉන්න කාලේ, මම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට ඉන්න කාලෙදි කථානායකතුමත් එක්ක කතා කරලි වෙලා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට අපි ලබා දීපු නියෝගය තමයි පාර්ලිමේන්තු සභා වාර සජීවී විකාශනය කරන්න කියලා. ඒ නියෝගය අවලංගු කළේ නැහැ මේ ඊනියා ආණ්ඩුවේ ඊනියා ඇමති දයාසිරි ජයසේකරවත් එහෙම කිව්වේ නැහැ මේ ප්‍රධානීන්ට. මේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මම ඉතාමත්ම තදින් ස්ථීර කරනවා විජිත හේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා ඊළඟ අයවැයෙන් අපි මේ පාර්ලිමේන්තුවට අදාළ වෙනම මාධ්‍ය ආයතනයක් පිහිටුවා ගැනීම සඳහා මුදල් වෙන් කරලා පාර්ලිමේන්තුවේ විකාශන කටයුතු කරගෙන යන්න ඕනේ කියලා. එබ නිසා මේ ගෙන යන අරගලයට අද ජනතාව වේගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද වේගයෙන් සටන් බිමට ඇවිල්ලා තිබෙනවා. ඒ සියලු දෙනාටම මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන මේ පැත්තේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගෞරවයේ ප්‍රණාමය අපි පුද කරන බවත් මේ වෙලාවේ සඳහන් කරන්න කැමැති.
බොහොම ස්තුතියි ඔන්රබල් ජේසි ආලවතවල.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේ සභා කල්තබන මේ වැදගත් යෝජනාව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න ඕනි. අදට දින 40ක් මෙම රටේ අරාජිතත්වයක්, එවැගේම රටේ හැම අංශයකම ආර්ථිකයේ, එවැගේම සමාජ ජීවිතයට, එවැගේම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපේ රට ඉතාමත් පහළ මට්ටමකට ඇද දාලා තියෙන්නේ වෙන කිසිම කාරණාවක් නිසා නෙවෙයි. අත්නොමතිකව මේ රටේ විධායකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ක්‍රියාත්මක කරපු ක්‍රියාවලිය නිසා. දැන් මේකෙදි ඇත්තටම පාර්ලිමේන්තුව තුළ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පාර්ලිමේන්තුව තිබුණු දවසක් අපි එදත් මුදල් පනතක් අපි සම්මත කරා. එහෙම අවස්ථාවක තමයි හදිසියෙන් මේ නීති විරෝධී, විවස්සා විරෝධී, ප්‍රජාචන්ත්‍ර විරෝධී, සදාචාරාත්මක නොවන මේ ක්‍රියාවලිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියාත්මක කරන්නේ. හොර රාසේම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කැඳවලා අගමැති හැටියට දූරුම් දෙනවා. මේ ක්‍රියාවලිය තුළ මෙයාලා බලාපොරොත්තු වුණු ආකාරයට බහුතරයක් පාර්ලිමේන්තුවල හදාගන්න බැරිවුණු අවස්ථාවේ එතනින් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුව කල්තබනවා, එතනමුත් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුව විසිරනවා. ප්‍රශ්න ගණනාවක් මේ තුල ඇති වෙනවා. තාද මේ වෙනකොට රටේ ජන ජීවිතයට මේක බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට විශාල හානි ගණනාවක් සිදු වෙලා තියෙනවා. එක පැත්තකින් විතරක් නෙමෙයි සෑම අංශයකින්.
A member may be proposed to the chair.
සභාපතිතුමනි, මම ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමාට මූලාසනය සඳහා යෝජනා කරනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ කාරණාව අද මේක ඉබේ ඇති වෙච්ච සිද්ධියක් නෙමෙයි, මේක විධායකයේ විසින් ඇති කරපු සිද්ධියක්. මේකෙදි ඇත්තම කාරණාව තමයි අපිට පේනවා. මේ කාරණාව දිහා බැලුවාම අද මේ රටේ ඇතිවලා තියෙන තත්ත්වයේ උඩ මේ සියල්ලට වග කියන්න ඕනේ පූජ්‍යල තමයි මෛත්‍රීපාල සිරිසිල මහත්මත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ තුල අද මේ දෙපළගේ පෞද්ගලික දේශපාලන අරමුණු නිසා මෛත්‍රීපාල සිරිසිල මැතිතුමාට නැවත වතාවක් තමන්ට ජනාධිපති වෙන්න තියෙන ආශාව නිසා, ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් තියෙන ප්‍රශ්නවලින් විසඳා ගැනීම සඳහා ඒ අරමුණු ඇතුව තමයි මේ සිද්ධිය රට තුල මේ දේශපාලන අවුල් ජාලාවක් බවට ඇති කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපි පැහැදිලිව කියන්න ඕනි ශ්‍රේෂ්ඨ ගණනාවට. අපි වෙයිද ඉස්සලත් මේ ගැන කතා කරා. මේ සිද්ධිය තුල අද ඒ ශේෂ එහෙම පිටින්ම කඩා වැටලා තිනවා. අපි උදාහරණයක් ගත්තොත් සංචාරක ව්‍යාපාරයේ මේ කාල සීමාව තුළ ඉතාමත් අමාරු තැනකට ඇවිල්ලා තියෙනවා. මේ කාල සීමාවේ තමයි සංචාරක වැඩියෙන්ම ගමන් කරන කාලේ, එහෙම නැත්නම් සංචාරය කරන කාලේ මේ නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ, ජනවාරි මාසේ. අද සංචාරක ව්‍යාපාරයේ අපේ රටේ හෝටල්වල තිබුණු වෙන්කර ගැනීම, මෙහෙම නැත්නම් බුකින්ග්ස් අද 75%ක් අවලං කරලා තියෙනවා. නෑ විශාල පාඩුවක්. ඒ විතරක් නෙමෙයි සංචාරක ව්‍යාපාර විතරක් නෙමෙයි, අද මේ වෙනකොට අපි දැක්කා ඊයේ දිනේ මීට සති දෙකකට විතර කලිනුත් අපේ රටට ණය දෙන, එහෙම නැත්නම් ණය දෙන අපි ශ්‍රේණිගත කිරීම වලින් අපි පහළට දාලා තියෙනවා. අපි B+ තිබුණු ස්ථානයෙන් අපි B දක්වා පහළට දාලා තියෙනවා. මේක විශාල වශයෙන් අපේ රටට බලපානවා. ණය ගැනීමෙදිත් ඒ වගේම ඉදිරි කාලෙදි මේවා ගෙවන්න තියෙනවා විශාල ප්‍රමාණයෙන්. ඒ හැම අංශයකින්ම අපිට විශාල පාඩුවක් අද සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කොටස් වලඳ පොලත් ඉතාමත් ශීඝ්‍රයෙන් පහළ වැටලා තියෙනවා. ඒ වගේම මාසයක් තරම් කෙටි කාලයක් තුළ විදේශ සංචිත කොටස් වලඳ පොලෙන් විදේශ මුදල් ඉවත් කරගෙන ගිහින් විශාල ප්‍රමාණයක්. ඒ නිසා රටේ ආර්ථිකයට හැම අංශයකින්ම මේ කාරණාව, මේ අස්සාවරභාවය අපිට බලපාලා තියෙනවා. ඒ වගේම තමයි විදේශ වශයෙන් ගත්තාමත් අපේ රට තිබුණු ස්ථානේ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන රටක් හැටියට මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ, එහෙම නැත්නම් මේ මැතිවරණ ක්‍රමය තුළ දීර්ඝ කාලයක් දකුණු ආසියාවේ හොඳ නමක් දිනාගෙන තිබුණු රටක් හැටියට අද අපිට විශාල කළු පැල්මක් මේ විවස්සා විරෝධී, එවැගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී, එවැගේම සදාචාර විරෝධී ක්‍රියාවලිය තුළ අපේ රටට ඉතාමත් අහිතක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුව තුළ ගරු කතානායකතුමා මේ සම්බන්ධයෙන් ඉතාමත් ඍජුව බහුතරයේ කැමැත්තට ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තියෙනවා. අද මේ වන විට අධිකරණය තුළ මේ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගණනාවක් ස්වාධීනව කටයුතු කරලා අද තීන්දුව තීරණ ලබා දීලා තියෙනවා, තව ඉස්සරහට ලබා දෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා විධායකයේ එහෙම නැත්නම් ජනාධිපතිවරයා තවදුරටත් මේ තමන්ගේ ඒකාධිපති ස්වරූපය, එහෙම නැත්නම් මේ මනක්කල්පිත ලෝකයක ඉඳලා වැඩ කරන කටයුතු කිරීම තුළ රටේ ජනතාවට වෙලා තියෙන හානිය තවදුරටත් ඇති කරන්නේ නැතුව පාර්ලිමේන්තුවල බහුතරයක් පැහැදිලිව පෙන්ලා තියෙනවා. ඒ බහුතරයට ගරු කරමින් මේ ප්‍රශ්නය 26 වෙනිදා තිබුරු පෙර තිබුරු තත්වයට ඇතිකරන්න විධායකට අවස්ථාව තියෙනවා. අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් තවදුරටත් මේ ප්‍රශ්නේ ඉස්සරහට අදගෙන ගිහිල්ලා රටේ ජනතාව අමාරුවේ දාන්න නැතුව, රටේ ආර්ථික කඩාවැබි දාන්න නැතුව, රටේ කීර්තිනාමයට හානි කරන්න නැතුව දැන්වත් මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න බහුතරයේ පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්තට විවස්සානුකූලව ඒ අවස්ථාව ලබා දීලා කටයුතු කරන්න කියලා මතක් කරමින් මට අවස්ථාවදී පිළිවන් ස්තුතියන් දෙමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
ස්තුතියි ගරු රාධකිෂ්ණන් එමැති. ගරු සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා.
ගරු මුලාසන අඩෝඩ මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම අපේ ජනතා මිත්‍ර පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා ගෙනාවපු යෝජනාව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න කැමති. අද අපි රටක් හැටියට සමහර රටවල්වල ඒ රට ලෝක ඉතිහාසයට එක්කා වෙනවා විවිධ සොයා ගැනීම්, විවිධ පරේෂණ, විවිධ දේවල්වලින්. ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, අපේ රට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දැන් ලෝක ඉතිහාසයට එක්කහු කරලා ඉවරයි. ඒ තමයි පළවෙනි වතාවට අගමැතිවරයෙක් සහ ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නැතුව යන රටක් හැටියට. ඊළඟට වැඩ තහනම් වෙච්චි අගමැතිවරයෙක් පත්වෙච්චි රටක් හැටියට මෙතුමා ලෝක ඉතිහාසයට අපි එක්කහු කරලා තියෙනවා. එතුමා තමයි ඒ ගීනස් පොතට ලංකාව එක්කහු කරපු නායකයා. ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, එතුමා 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සට පස්සේ අනාථයෙක් වගේ එතුමා පිළිගත්තේ අපේ පක්ෂයේ. එතුමා එක්සත් ජාතික පක්ෂය තමයි එතුමා පිළිගත්තේ. එතුමා අපි බලාපොරොත්තු වුණේ එදා තිබ්බේ රාජපක්ෂ සාපේ මේ රට ගලවා ගන්න, මේ රට බේරගන්න, මේ රටේ තිබිච්ච අයුක්තියට අසාධාරණයට එරෙහිව අපි බලාපොරොත්තු වුණා පොදු අපේක්ෂකයෙක් හැටියට එතුමා ගෙනල්ලා එතුමා මේ රටේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් හැටියට සියලු සාධාරණ ඉෂ්ට කරයි කියලා. හැබැයි එතුමා ඒ ගමන ගියේ නැහැ. එතුමා එදා ඊයේ තිබිච්ච සම්මේලනයේදී කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කුණු දේශපාලනය කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කුණු දේශපාලනය කරා නම් අද මෛත්‍රීපාල ඔතන නෙවෙයි ඉන්නේ, අඩි යට, අඩි 6ක් පොළොව යට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ සාධාරණ දේශපාලනයක් කරේ නිසා තමයි ඔය වගේ කුහක මිනිහෙක් ඔය පුටුවේ වාඩි කරවන්න පුළුවන් වුණේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හොඳ දේශපාලනය නිසා. ඒ නායකත්වයේ දීපු උපදෙස් නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනා එදා එතුමා ජනාධිපති කරන්න මහන්සි වුණේ. එතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ විනාශ කරා, එයත් විනාශ කරාලු. නෑ, එයා විනාශ වෙන්නේ එයා විහිම්ම කරගන්න දේවල් වලට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ විනාශ කරේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ගැන හිතලා එතුමාගේ පක්ෂයේ සියලු දෙනාගේම සහයෝගය අරන් මේ කුහක පුජ්‍යලයා ජනාධිපති කරා. හැබැයි මෙතුමාට ඕන වුණේ එදා එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමාගේ ඊළඟ පියවර ඊළඟ ජනාධිපතිවරණය ගැන එතුමා හිතුවේ. ඊළඟ ජනාධිපතිවරණය ගැන හිතුව නිසා තමයි එතුමා එදා ඉඳලා එක්සත් ජාතික පක්ෂයට අසාධාරණම් කරේ. අවුරුදු 3 වාරක් අපි හිටපු මේ පාර්ලිමේන්තුව තුලදී අපිට බැරුණ අපේ අය වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න. අන්න අපේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය දන්නවා එතුමියගේ කොටසේ මහවැලියේ, එතුමියගේ කොටස මොරගහ කන්දට යට වෙනකොට එතුමිය අපිට මතකයි රැස්සිංහලදී මොන තරම් දේවල් කතා කරාද කියලා ඇවිල්ලා. ඒ වගේ අපි දන්නවා අපේ ප්‍රදේශේ දැන් අද තියෙනවා ගරු මුලාසනාරුවට සභාපතිතුමනි, අද පත්‍රයේ අද තියෙනවා අක්කර 1000ක් වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිඩම් වරම් මහවැලි යටතට අරන් බෙදා දෙනවා කියලා අද දෙරණ පත්තරවලට කිව්වා. අද දෙරණේ උදේ පත්තර විස්තර කියනකොට අද පත්තරේ මුල් පිටුවේ මොකද්ද මේ කරන්නේ? අද මෛත්‍රීපාලගේ හිතවත් මිනිසුන්ට බෙදනවා පොළොන්නරුවේ මහවැලි ඉඩම්. මෛත්‍රීපාලගේ හිතවත් ඥාතීන්ට බෙදනවා අක්කර 50-60. ඒ වගේ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම කුණු දේශපාලනයක් කරේ නැහැ. අද පොළොන්නරුවේ සම්පූර්ණ හදන පාරවල්, සම්පූර්ණ කොන්ත්‍රාත් ටික ත්‍රිවිධ හමුදාවම යොදලා කරන ඉදිකිරීම් වලට සප්ලයි එක කරන්නේ කවුද? භාණ්ඩ සපයවීම කරන්නේ කවුද? මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෝ පොළොන්නරුවේ පාරවල් හදනකොට එක සිරිසේන කෙනෙක්ගේ ඉන්ටර්ලොක් එක ගෙනනවා. අනිත් පාරට ඒ සිරිසේනගේ ඉන්ටර්ලොක් එක පාරවල් කාපට් කරනකොට තව සිරිසේන කෙනෙක්ගේ ඉන්ටර්ලොක්. SP දිසානායක කිව්වා මම මගේ ටැබ් එකේ තියලා මම කියන්නම්. මෛත්‍රීපාල සිරිසේනට ඉන්නවා වැලි රජෙක්. සිරිසේනට ඉන්නවා ගල් රජෙක්. සිරිසේනට ඉන්නවා වී රජෙක් කියලා කිව්වා. ඒ රජවරු ටික අද සිරිසේන ජනාධිපති කරලා අද එක සිරිසේන කෙනෙක් අද මේ රටේ අංක එකේ පෝසතාවෙන්ද හදනවා. ඒ සිරිසේන තමයි මේ කුමන්ත්‍රණයේ ඉන්න පළවෙනි හවුල්කාරයා. එක සිරිසේන කෙනෙක්. ඒක නිසා අද මේ මිනිස්සයා කටෙන්ද මේවා කියන්නේ කියලා අපිට හිතෙනවා. අපි පහුගිය දවස්වල දැක්කා ඊයේ උසාවි තීන්දුව ගැන කතා කරා. එතුමා අපිට මතකයි පාර්ලිමේන්තු වටරවුමලකදී කිව්වා මේ අගමැතිවරයා පත් කරන එකට විරුද්ධ නම් යන්න කියලා උසාවි. අපි උසාවිය ගිහිල්ලා තහනම් නියෝගයක් දුන්නා. අද උසාවියට අපහාස කරා. මෙයා කියනවා නිකායේ මහානායක හාමුදුරුවෝ දෙන තීන්දුව වෙනුවට විහාරාධිපති හාමුදුරුවෝගේ මේ නිකායේ නායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශ වගේ දේශනාව වෙනුවට විහාරාධිපති හාමුදුරුවන්ගේ දේශනාවක් වගේ කිව්වා ඒ තීන්දුව. සමහර අය කියනවලු ස්වාධීනයි කියලා, සමහර අය කියනවලු මධ්‍යස්ථයි කියලා, සමහර අය කියනවලු ඒකපාක්ෂිකයි කියලා. ඒකපාක්ෂික කියන්නේ සිරිසේනගේ කණ්ඩායමේ අය උසාවිය මේ රටේ සාධාරණීෂ්ඨ කරලා තිනවා. අද උසාවිය නියෝගයක් පිළිගන්නේ නැති විදිහට මේගොල්ලෝ මේ රට අරන් යන්නේ කොතෙන්දද? මේ රටේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව මුලාසන අරුවට සභාපතිතුමනි විනාශ කරා. ඒක ව්‍යවස්ථාව ඒක විනාශ කරලා ව්‍යවස්ථාව විනාශ කරා. 224 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේදී සම්මත කරපු ව්‍යවස්ථාව වෙනස් කරේ. ඒ ව්‍යවස්ථාව වෙනස් කරලා ඊළඟට අපි ඊට සාධාරණයක් ඉෂ්ට කරන්න ගියාම අද උසාවියට බලපෑම් කරනවා. එහෙමනම් මේ රට කොහටද යන්නේ? ඊළඟට මෙතුමා පුදුමාකාර දේවල් මෙතුමා කියනවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න යනකොට රනිල් වික්‍රමසිංහ එක නැවැත්තුවලු. රනිල් වික්‍රමසිංහ අවුල් කරාලු. මේ එක්සත් ජාතික පක්ෂේ තමයි උතුරේ ප්‍රශ්නෙට විසඳුම් හෙව්වේ. අපි විසඳුම් හොයන්න යනකොට මොකද්ද කරන්නේ? මෛත්‍රීපාල ඇවිල්ලා මෙතෙන්දි එකක් කියනවා. මහානායක හාමුදුරුවෝ හම්බුණාම අස්කිරි පාර්ශවයට එකක් කියනවා, මල්ලතු පාර්ශවයට එකක් කියනවා, බෙල්ලංගිල පන්සලට ගියාම එකක් කියනවා, ගැටබේ විහාරට ගියාම තව එකක් කියනවා. ඒකලා මේ විසඳුම් වලට තනිකරම හරහට හිටියේ කවුරත් නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන. ඒක නිසා අපි පැහැදිලිව අපි දැක්කා මේවා. මේ දෙබිඩි පිළිවෙත දැක්කා. ඒක නිසා තමයි මූලාසන අරුවට සභාපතිතුමනි අපේ පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකතුමා නොසැලී හිටියා. එතුමාගේ තීන්දුවල එතුමා ඕන විදියට නවා ගන්න හැදුවා. එතුමා ඕන විදියට නැවෙන්න කියන අද අපි කණ්ඩායමක් හැටියට ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ තීන්දුව කරා මේ රටේ ඊළඟ අගමැති වෙන්න ඕන මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි, වෙන කිසි කෙනෙක් නෙමෙයි. මෛත්‍රීපාලට ඕන විදියට එක්සත් ජාතික පක්ෂේ නවන්න බෑ. මෛත්‍රීපාල සිරිසේනට ඕන වුණේ මේ පක්ෂේ කඩලා මහින්ද රාජපක්ෂ කියන අර මේ රට විනාශ කරපු මිනිස්සුත් එක්ක එක්කව වෙලා ඊළඟ මැතිවරණයට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ අගමැති වෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන න්‍යාය පත්‍රයකට යන්නේ. ඒ න්‍යාය පත්‍රයට යෑමෙනුයින් තමයි පහුගිය දවස්වල මේ කරපු විනාශයන් සියල්ල කරේ. මොකද්ද කරේ මේ පාර්ලිමේන්තුවේ? කවුද ඔය පුටුවේ වාඩි වුණේ? ඔය පුටුවේ වාඩි වුණේ එතනෝල් කාරෙක්? ඔය පුටුවේ උස්සගෙන ගියේ කවුද? පොලිස් නිලධාරීන්ට කම්බුල් පාරවල් ගැහුවා, මිනිස්කුඩු ගැහුවා. ජයවික්‍රම පෙර ඇමතුමා විජිතේරත් මැතිතුමාට මිනිස්කුඩු මෙතන ගැහුවා, ප්‍රහාර පොත්වලින් ගැහුවා. ඉතින් කවුද මේවා කරේ? මේවා බලාගෙන හිටියා මේ රටේ. ඊයේ කියනවා මේක සාධාරණයිලු. ඊයේ එතුමාගේ කතාවේදී කියනවා ලෝකේ පාර්ලිමේන්තුවේ ඕන තරම් මේ සිදුවීම් වෙලා තියෙනවලු. ඒක සාධාරණීකරණය කරන්න හදනවා. මොකද එයාගේ කණ්ඩායම කරා නම් ඒක හොඳයි. මේක එක්සත් ජාතික පක්ෂේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කණ්ඩායම කරා නම් මේක නරකයි. අද මෛත්‍රී ඒ විදිහට දකින්නේ. මෛත්‍රී සිරිපාල සිරිසේන විශ්වාස කරනවා. මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති හැටියට එතුමා මේ රටේ කරන සියලු දේවල් ජනතාව අනුමත කරන්න ඕන කියලා. එහෙම අනුමත කරන්නේ නැහැ. එහෙම අනුමත කරන පාලකයෝ හිටියා. එහෙම අනුමත කරන පාලකයන්ට විරුද්ධව තමයි, ඒ පාලනයට විරුද්ධව තමයි අපි 19 වෙනි සංශෝධනය ගෙනල්ලා 224ක් මේකේ අත උස්සලා ඒ 19 වෙනි සංශෝධනය අනුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවේ. මේ රට හරිමගකට ගන්න ඒ යහපත් ක්‍රියාමාර්ග නිසා තමයි අද මේ රටේ උත්තරීතර අධිකරණයෙන් සාධාරණ තීන්දුව දෙන්නේ. අද මේ රටේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා ඒවටත් බලපෑම් ඇති වුණත් අපි ඒව ආරක්ෂා කරගන්න නම් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කියන එක අපි ආරක්ෂා කරගන්න ඕන මුලාසන අරුඩ සභාපතිතුමනි ඒක නිසා අපි කරන ඉල්ලීම තමයි මොන අභියෝග ආවත් අපි මුදලට ගන්න බෑ අද මුදලට ගන්න හදන මන්ත්‍රීවරු දැන් තව කල්ලිල්ලනවා තව කල්ලිල්ලනවා අයියා දැන් මහින්ද රාජපක්ෂ කියලා තිනවා එයා බහුතරේ හදාගන්න තව කාලයක් ඕනලු කොහොමද හදන්නේ මහින්ද රාජපක්ෂට පුළුවන්ද බහුතරේ හදන්න එහෙමනම් ඉතින් කොහොමද පුළුවන් වෙන්නේ එහෙමනම් ඉතින් ආයේ දරුවෝ හදන්න වෙනවා එහෙම බහුතරේ හදාගන්න නම්
කාලය අවසන්
නැත්තම් සල්ලි වලට ගන්න ඕන එහෙම රුපියල් 7 වලට අපේ මන්ත්‍රීවරු යන්නේ නැහැ රුපියල් 7 වලට ගිය අය හිටියා එහෙම යන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේනම තමයි කිව්වේ රුපියල් 7 වලට මන්ත්‍රීවරු විකිණනවා කියලා කවුද ඉස්සෙල්ලා මිකුඩුනේ කොයි පැත්තටද ගියේ ඒ පැත්තට ගියේ එතකොට ඒ පැත්තට යනකොට කවුද සල්ලි මිල නියම කරේ අපේ ඉස්සෙල්ලා මන්ත්‍රීවරයා කවුද ගත්තේ ඩඩ්ලි සිරිසේන ඇවිල්ලා මේ අපේ අරලියගහ මන්ත්‍රී අපි ඉන්නකොට ඒවට කැසිනෝ ගහන ගමන් අවස හෝටල් වලට ඉඳලා ඩීල් දානවා පණිවිඩ එවනවා අල්ලා ගන්නවා මුදල් දෙන්නම් කියනවා ඇයි ඒ ඩඩ්ලි සිරිසේනගේ උමනාව තියෙන්නේ ඊළඟට ලංකාවේ අයියා ජනාධිපති කරගෙන ලංකාවේ අංක එකේ පෝස්ට් එක හැටියටපත් වෙන්න අංක එකේ ධනකුවේරය හැටියටපත් වෙන්න එයාගේ ඉලක්කය ඒක එයා මේ රටට ආදරයට ඇතුව කරන දෙයක් නෙවෙයි ඒ ලනුව මහින්ද රාජපක්ෂත් කෑවා ඒ රට ඒ ලනුව මෛත්‍රීපාල සිරිසේනත් කෑවා එවනම් අපි මිලට ගන්න බෑ අපි රුපියල් 7 වලට යන්නේ නැහැ ඈ අපි රුපියල් 7 වලට යන්නේ නැහැ ගරු මූලස්ථාන අරුඩ සභාපතිතුමනි ඒක නිසා අපේ මන්ත්‍රීවරු තව මාස 3ක් අපි මෙතන හිටියත් ඔය ඉන්න ප්‍රමාණයෙන් එකක් හරි එපතර අඩු වෙනව එරනකොට අපේ මන්ත්‍රීවරු ඔය රුපියල් 7 වලට සිරිසේනගේවත් මහින්දගේවත් යන්නේ නැහැ ඒ කුණු සල්ලි වලට අපේ මන්ත්‍රීවරු යන්නේ නැහැ ඒක නිසා අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකතුමාත් එක්ක අපි කෙලින් හිටගෙන අපි මේ අසාධාරණ වෙනුවෙන් සටන් කරලා අපේ අයිතිය දිනා ගන්නවා ඒකට මේ රටේ ජනතාව හිටානින්දා පාරට බහිනවා මොකද මේ රටේ අයවැලේකනේ නැති වෙනකොට අයවැලේකනේ මුදල් දෙන්නේ නැති වෙනකොට සහනාධාර අඩු වෙනකොට රජයේ සේවකයන්ගේ පඩි කැපෙනකොට පඩි නැති වෙනකොට මේ රටේ ආණ්ඩුවක් නැතුව රටේ කාර්යාල දුවනකොට ඒ තත්ත්වෙ වෙලා ඉවරයි. අපි මොන තරම් හොඳ වැඩසටහන රාසියක් ආරම්භ කරාද? ගම්පෙරළියේ වැඩසටහන නැතර වෙලා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන වැඩසටහන ගෙනාවා. ඒ වැඩසටහන ගෙනල්ලා ගමේ ඉන්න දුප්පත් අහිංසක ව්‍යවසායකයෝ ව්‍යාපෘති කරන අය ඒ අයට නැගී හිටින්න පුළුවන් විදිහේ ව්‍යාපෘතියක් කරගෙන ආවා. ඒ මුදල් ලැබුණා. සමහර අය ක්‍රියාත්මක වෙනකොටම මෙන්න ජනාධිපතිවරයා නිින්දෙන් ඇහැරලා වගේ කියනවා. බැංකු තුනේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයි සභාපතිවරුයි අයින් වෙන්න කියලා. ඇයි එහෙම කරේ? බැංකු වල අධ්‍යක්ෂක මණ්ඩල වල සභාපතිවරු අයින් කරේ ගරු බුලසනාරුවට සභාපතිතුමනි මේ ගම්පෙරළියේ වැඩසටහන ආවනම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වුණා නම් ඒ වැඩසටහන ජනතාව අතරට යනවා. ඒ ජනතාව අතරට ගියා නම් ඒ වැඩසටහන මේ එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාව සදාකල් ආදරය කරනවා. ඒක නිසා මේ සියලු වැඩසටහන් කඩාකප්පල් කරලා මේ රට විනාශ කර අරංගියේ එන ඒ කුහක මිනිහා කියමින් මම නිහින් එනවා ස්තුති සභාපතිතුමනි.